මීළඟට ගරු එස් නොහත්තලින්ග මන්තුම ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ඔලෝ නේද මොදලින්ග පාස් ගියා කස්ටෝ.
நன்றி. இன்று கல்விமான்கள், புத்திஜீவிகள், படித்தவர்கள் என்று சொல்லப்படுபவர்கள் இந்த நாடு அவர்கள் வாழ்வதற்கு உகந்த நாடாக இல்லை என்ற கணிப்பிலே இந்த நாட்டை விட்டு வெளிச்சேறி சென்று கொண்டிருக்கின்றார்கள். அது சம்பந்தமாக இன்றைய ஒத்திவைப்பு வேளை பிரேரணையிலே முதலிலே இன்றைய நாள் ஆசிரியர் தினம், அது சம்பந்தமாக ஓரிரு வரிகள் இந்த ஆசிரியர்களுக்காக அவர்களை நினைத்து சில வரிகளை இங்கே சமர்ப்பிக்க விரும்புகின்றேன். இன்றைய நாளின் நாயகர்களை, நல்ல ஆசான்களை பாராட்டி வாழ்த்துகின்றோம். இன்று ஆசிரியர் தினம். அர்ப்பணிப்புடன் ஆசிரியர் சேவை செய்திடும் அனைத்து கல்வி கடவுள்களையும் வாழ்த்துகின்றேன். எழுத்தறிவித்த ஒவ்வொரு இறைவனையும் இந்த நேரத்திலே வாழ்த்துகின்றேன். அறிவுக்கண் திறந்து ஆறறிவுக்கும் அர்த்தம் தந்து இனிய நற்போதனைகள் ஊடே ஈகையொத்த இணையற்ற சேவை உடல் உளம் சுயம் பாரா ஊருக்கும் உலகுக்குமான உத்தம உழைப்பு எம்தன் வாழ்வுயர ஏற்றிவிடும் ஏணிகளை ஐயம் துறந்திங்கே அனைவருமே ஒன்றுபட்டு வாழ்த்திடுவோம். ஓங்கட்டும் அவர் தம் புகழ் என போற்றிடுவோம். இன்றைய நாளிலே வளமையாக ஆசிரியர் தினத்தன்று கல்வி அமைச்சினூடாக குரு பிரதீபா பிரபா விருது வழங்கி கௌரவிக்கின்ற ஆசிரியர்களை கௌரவிக்கின்ற நிகழ்வு நடைபெற்றிருக்கின்றது. அந்த வகையிலே வன்னி மாவட்டத்திலே புதுக்குடியிருப்பு ஸ்ரீ சுப்பிரமணிய வித்யாசாலையினுடைய அதிபர் திரு நல்லையா அமிர்தநாதன் அவர்களையும், அதே பாடசாலையினுடைய ஆசிரியர்களாக கடமையாற்றுகின்ற திருமதி பீதாம்பரம் குணலட்சுமி, திருமதி முரளிதரன் ஜெயதீபா ஆகியோரையும் இந்த நேரத்திலே இந்த ஆசிரியர் தினத்தன்று அந்த விருது கிடைத்தமைக்காக அவர்களுக்கு பாராட்டுக்களையும் வாழ்த்துக்களையும் தெரிவித்துக் கொள்கின்றேன். அதேபோல் மன்னார் எருக்கலம்பட்டி மகளிர் மகா வித்தியாலய அதிபர் MSM அஸ்மி அவர்களையும், அங்கு கடமையாற்றுகின்ற ஆசிரியை திருமதி ரொக்நாதன் சபநாயகி இருவரையும் பாராட்டி வாழ்த்துகின்றேன். வன்னி மாவட்டத்திலே இவர்கள் இந்த விருதுக்கு மிகவும் தகுதியான பொருத்தமானவர்கள் என்பதனால் அந்த வாழ்த்துக்களை மீண்டும் தெரிவித்துக் கொண்டு, உண்மையிலேயே கல்விமான்கள், அறிவுஜீவிகள், புத்திசாலிகள் என இந்த நாட்டை விட்டு அனைவருமே, அது இன ரீதியாக அல்ல, மத ரீதியாக அல்ல, பிரதேச ரீதியாக அல்ல, ஒட்டுமொத்தமாக இந்த நாட்டிலிருந்து வெளியேறுகின்ற ஒரு நிலைமை இருந்து கொண்டிருக்கின்றது. இங்கே அமைச்சர் நிபல் ஸ்ரீபாலடி சில்வா அவர்கள் பேசும்பொழுது அரசியலுக்காக எதிர்கட்சியினர் இந்த குற்றச்சாட்டுகளை முன்வைப்பதாக கூறியிருந்தார். ஆனால் ஒப்பீட்டளவிலே கடந்த காலங்களிலே யுத்தம் காரணமாக தமிழ் மக்கள், குறிப்பாக தமிழ் இளைஞர்கள் தான் இந்த நாட்டை விட்டு பாதுகாப்புக்காக தப்பி ஓடுகின்ற ஒரு நிலைமை இருந்தது. ஆனால் இன்று அப்படியல்ல. இன்று ஒட்டுமொத்தமாக கல்வி சமூகத்தினர் இங்கே இந்த நாட்டிலே இந்த நாட்டை ஆளுவதற்கு பொருத்தமான தகுதியானவர்கள் இந்த நாட்டை விட்டு செல்கின்றார்கள். அரசியல்வாதிகள் மட்டும்தான் மிஞ்சப்போகின்ற ஒரு நிலைமைதான் இங்கே இருந்து கொண்டிருக்கின்றது. அப்படி பார்க்கின்ற பொழுது பொறியியலாளர்கள், பல்கலைக்கழக பேராசிரியர்கள், விரிவுரையாளர்கள், வைத்தியர்கள், அதேபோல் ஒவ்வொருவரும் ஆசிரியர்கள், இப்படியாக நீதிபதிகள், இனிமேல் சட்டத்தரணிகள், இப்படியாக ஒவ்வொருவரும் இந்த நாட்டை விட்டு விலகிச் சென்றால் இங்கே கல்வி அறிவற்ற ஒரு சமூகம்தான் எஞ்சியிருக்கப் போகின்றது. இந்த ஆசிரியர்களை நாங்கள் இந்த நாளிலே இந்த வணக்கத்துக்குரிய போற்றுதற்குரிய ஆசிரியர்கள் அவர்கள் அர்ப்பணிப்புடன் செய்கின்ற சேவையை நாங்கள் மதிக்காமல் விடுவதன் ஊடாகத்தான் இன்று அவர்களால் கற்பிக்கப்பட்ட இந்த கல்விமான்கள் வெளியேறுகின்ற ஒரு துர்ப்பாக்கிய நிலைமை காணக்கூடியதாக இருக்கின்றது. நான் கடந்த பாராளுமன்ற அமர்வுகளின் பொழுதும் சுட்டிக்காட்டியிருந்தேன், வைத்தியர்களினுடைய வெளியேற்றம் மிகவும் ஒரு பாரதூரமானதாக இருந்து கொண்டிருக்கின்றது என்பதை சுட்டிக்காட்டியிருந்தேன். என்றும் கூட சுமார் 5000 வைத்தியர்கள் வெளிநாடுகளுக்கு செல்வதற்கு தயாராயிருக்கின்றார்கள். விசேட வைத்தியர்கள் இல்லை, விசேட வைத்திய பிரிவுகள் வைத்திய சாலைகளில் இருந்து மூடப்படுகின்ற ஒரு நிலைமை இருக்கின்றது. இதே நிலைமை தொடருமாக இருந்தால் இங்கே சுகாதாரத்துறை மிக படுமோசமான ஒரு வீழ்ச்சியை சந்திக்கப் போகின்றது. இதற்கு தகுந்த ஏற்ற தீர்வுகளை இந்த அரசாங்கம், இந்த வைத்திய அரச வைத்திய அதிகாரிகள் சங்கத்தினருடன் பேசி ஒரு தீர்க்கமான முடிவு எடுக்காவிட்டால், அவர்கள் காலக்கெடு கொடுத்திருக்கின்றார்கள், கடந்த 27ஆம் தேதி வரை அவர்கள் காலக்கெடு கொடுத்திருக்கின்றார்கள். தங்களுடைய பிரச்சனைகளை பேசப்பட வேண்டும், தீர்க்கப்பட வேண்டும், அதற்கு அரசாங்கம் தயாராக இருக்க வேண்டும் என்று கேட்டிருக்கின்றார்கள். ஆனால் இதுவரைக்கும் அரசாங்கம் அவர்களுக்கு உரிய பதிலை கொடுக்கவில்லை. ஆகவே அவர்கள் மீண்டும் வீதிக்கு இறங்குகின்ற ஒரு நிலைமையை உருவாக்கி இருக்கின்றது இந்த அரசாங்கம். ஆகவே நீங்கள் உடனடியாக அதேபோல்தான் இந்த வைத்திய துறை சார்ந்து, சுகாதாரத்துறை சார்ந்து உடனடியாக நடவடிக்கை எடுக்காவிட்டால் மிகவும் பாரதூரமான விளைவுகளை சாதாரண மக்கள், நோயாளிகள், பாமர மக்கள், ஒட்டுமொத்தமாக இந்த நாட்டு மக்கள் அனுபவிக்கப் போகின்றார்கள். ஆக இது விடயத்திலே அரசாங்கம் உடனடியாக தீர்வை பெற்றுக் கொடுப்பதற்கு, அந்த வைத்தியர்களுக்கு பெற்றுக் கொடுப்பதற்கு முன்வர வேண்டும் என்று இந்த நேரத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். அதேபோல்தான் அண்மையிலே நீதிபதி சரவணராஜா அவர்கள் வெளிநாட்டுக்கு தப்பிச் சென்றிருக்கின்றார். ஒவ்வொரு காரணங்களை நீங்கள் கூறலாம். ஒரு நீதிபதி இந்த நாட்டிலே உயிர் அச்சுறுத்தலுக்கு, மிரட்டல்களுக்கு, கொலை பயமுறுத்தல்களுக்கு உள்ளாக்கப்பட்டிருக்கின்றார். அவரை அதை வெளி பகிரங்கமாக எழுத்து மூலம் அறிவித்து விட்டுத்தான் வெளியே சென்றிருக்கின்றார். அப்படி ஒரு நிலைமை நீதவான்களுக்கே இருக்கின்றது என்று சொன்னால் சட்ட ஆட்சியினுடைய நிலைமையை பற்றி நாங்கள் சிந்தித்து பார்க்க வேண்டும். அண்மையிலேதான் கடந்த 14ஆம் தேதி குருந்தூர் மலை விவகாரத்திலே நானும் ஒரு குற்றவாளியாக அல்ல, நானும் ஒரு பிரதிவாதியாக போலீசாரினால், பௌத்த தேரர்களினால் குருந்தூர் மலையினுடைய பௌத்த வழிபாட்டுக்கு தடை ஏற்படுத்திய காரணங்களை கூறப்பட்டு என் மீதும் பாராளுமன்ற உறுப்பினர் கயேந்திரன் மற்றும் முல்லைத்தீவை சேர்ந்த சமூக செயற்பாட்டாளர் ஜூட்சன், முன்னாள் மாகாண சேர்வை உறுப்பினர்கள் சிவனேசன், ரவிகரன் ஆகியோர் மீது ஒரு பொய் வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கின்றது. அந்த வழக்கிலே தான், குருந்தூர் மலை சம்பந்தமான அந்த வழக்கு தான் அவருடைய கடைசி வழக்காக இருந்திருக்கும் என்று நான் நினைக்கின்றேன். இப்படி நீதிபதி தொடர்ச்சியாக மிரட்டப்படுகிறார் என்று சொன்னால், இன்று சட்டத்தரணிகள் எல்லாம் வீதிக்கு இறங்கி இருக்கின்றார்கள். கடந்த காலங்களிலே தமிழ் மக்களுடைய பிரச்சனைக்கு தீர்வு வேண்டும் என்று சொல்லி காணாமலாக்கப்பட்டவர்கள், அரசியல் கைதிகளுடைய உறவுகள், இப்படியான போராட்டம் தான் வீதிகளில் நடைபெற்றுக் கொண்டிருந்தது. ஆனால் இன்று சட்டத்தரணிகள், சட்டவாளர்கள் இன்று வீதிக்கு இறங்கி போராடுகின்ற ஒரு நிலைமை இருக்கின்றது. இதை எப்படி நீங்கள் பேசி தீர்க்கப் போகின்றீர்கள்? இன்று நீதிமன்றம் முல்லைத்தீவு இன்றைக்கு 5வது நாளாக நீதிமன்றம் மூடப்பட்டிருக்கின்றது. நீதிமன்ற செயற்பாடுகள் முற்றாக முடங்கி போயிருக்கின்றது. இதை பேசுவதற்கு அரசாங்க தரப்பு சட்டத்தரணிகளோடு பேசுவதற்கு தயாரில்லை. எதிர்வரும் திங்கட்கிழமை கூட கொழும்பிலே நீதிமன்றங்களை முடக்கி ஆர்ப்பாட்டம் செய்வதற்கு சட்டத்தரணி, ஒட்டுமொத்த இலங்கை நாட்டிலே இருக்கின்ற அனைத்து சட்டத்தரணிகளும் தயாராகிக் கொண்டிருக்கின்றார்கள். ஏன் இதை இப்படியான போராட்டங்கள் நடைபெறுகின்ற பொழுது அவர்களுடைய பிரச்சனைகளை கேட்டறிந்து அரசாங்க தரப்பிலே அவர்களுக்கு உரிய தீர்வை பெற்றுக் கொடுப்பதற்கு ஏன் நீங்கள் தயக்கம் காட்டுகிறீர்கள்? இல்லையே, இப்படியாக ஒவ்வொரு பக்கத்தாலேயும் போராட்டங்கள் போராட்ட களமாக இந்த தேசம் இருக்கின்ற ஒரு நிலைமையைத்தான் காணக்கூடியதாக இருக்கும். வீதி எங்கும் மூளை முடுக்கெங்கும் இப்படியான போராட்டங்கள் நீங்கள் அதைத்தான் பார்க்க எதிர்பார்க்கின்றீர்களா? இந்த போராட்டங்களுக்கு ஒரு முடிவில்லையா என்று நான் இங்கே கேட்க விரும்புகின்றேன். இது ஒரு சிறிய நாடு. இந்த சுமார் 22 மில்லியன் மக்களை கொண்ட நாட்டிலே ஒரு அரசாங்கம் சீரான ஆட்சியை, ஒரு நல்ல ஆட்சியை கொடுக்க முடியாது என்று சொன்னால் மிகவும் பரிதாபத்துக்குரிய, கோவலத்துக்குரிய ஒரு நாடாகத்தான் நாங்கள் பார்க்க வேண்டி கிடக்கு. அருகிலே இருக்கின்ற தமிழ்நாட்டை பாருங்கள். சுமார் 76 மில்லியன் மக்கள் வாழ்கின்ற தமிழ்நாட்டு மாகாணம் மாநிலம், அங்கே ஒரு நல்ல ஆட்சி, திராவிட முன்னேற்ற கழகத்தினுடைய தலைவர் MK ஸ்டாலின் அவர்களுடைய தலைமையிலே அங்கே ஒரு சிறந்த ஆட்சி நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அது ஒரு மாநிலம், மிகப்பெரிய ஒரு நாட்டினுடைய ஒரு மாநிலம். அந்த மாநிலத்திலே சிறப்பான ஒரு ஆட்சி நடைபெறுகின்றது என்று சொன்னால் ஏன் இங்கே அதை முடியாமல் போகின்றது? நீங்கள் அரசியல் காரணங்களுக்காக, அண்மையிலே எங்களுடைய நாட்டினுடைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் ஜெர்மனிய ஊடகம் ஒன்றுக்கு பேட்டி செவி வழங்கிக் கொண்டிருக்கின்ற பொழுது அவருடைய தொனி நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. அவர் எதை சொல்ல வருகிறார் என்பதை நாங்கள் சிந்திக்கக்கூடியதாக இருக்கின்றது. கடந்த காலங்களிலே குண்டுவெடிப்புகள் மூலம் ஆட்சியை கைப்பற்றியதாக நாங்கள் பேசிக் கொள்கின்றோம். பொதுஜன பெரமினவினர், ஸ்ரீலங்கா பொதுஜன பெரமினவினர் ஆட்சியை பிடிப்பதற்காக எந்த கொலைகளையும் எந்த உச்சத்துக்கும் செல்லக்கூடிய ஒரு நிலைமையிலே அவர்கள் இந்த குண்டு தாக்குதல்களை நடத்தி செய்யக்கூடிய ஒரு நிலைமை இருக்குது என்று சொன்னால், அதேபோல் இவ்வளவு காலமும் ரணில் விக்ரமசிங்கே அவர்களை சிறுபான்மையின மக்கள் ஒரு வேறுபட்ட கண்ணோட்டத்திலே பார்த்துக் கொண்டிருந்த ஒரு நிலைமை இருந்தது. ஆனால் அந்த பேட்டியிலே அவர் ஒட்டுமொத்த சிங்கள மக்களினுடைய வாக்குகளை பெறுவதற்காக கடந்த காலங்களிலே பொதுஜன யுத்தத்தை சாட்டி யுத்த வெற்றியாளர்களாக எப்படி இந்த ஆட்சியாளர்கள் ஆட்சியை பிடிப்பதற்கு பொதுஜன பெரமின கட்சியினர் முயன்றார்களோ, அதே போன்று சிறுபான்மை இனத்தை விடுத்து சிறுபான்மை மக்களினுடைய வாக்குகள் தேவையில்லை, ஆதரவு தேவையில்லை என்ற ஒரு கண்ணோட்டத்திலேதான் அந்த பேட்டி அமைந்திருக்கின்றது. சிங்கள ஊடகங்கள், சிங்கள மக்கள் அந்த பேட்டியை ஆதரிக்கின்றார்கள், ஆதரித்து எழுதுகின்றார்கள். அப்படி பார்க்கின்ற பொழுது அவருக்கு தேவை நிச்சயமாக இது போன்ற சிங்களம் எங்களுடைய சிறுபான்மை மக்களுடைய வாக்குகள். ஆனால் கடந்த காலங்களிலே சிறுபான்மை மக்களுடைய வாக்குகள் தேவை என்ற ஒரு நிலைமை அவருக்கு ஏற்பட்டது. அப்படி செயல்பட்டவர். ஆனால் இப்பொழுது திடீரென தேர்தல் நெருங்க நெருங்க அவருக்கு தேர்தல் வெற்றியே ஒரே குறிக்கோளாக இருக்கின்ற காரணத்தினால் அவர் இன்று அந்த நிலைமைக்கு சிங்கள மக்களினுடைய வாக்குகளை கோதபாய ராஜபக்ச போன்று அல்லது மஹிந்த ராஜபக்ச போன்று அவருடைய வாக்குகளை கவருவதற்காக திட்டம் போட்டு இப்படியான இனவாத செயல்பாடுகளிலே ஐக்கிய நாடுகள் மனித உரிமை ஆணையகத்தை கூட விமர்சிக்கின்ற அளவுக்கு அது தவறாக சென்று கொண்டிருக்கின்றது. ஒட்டுமொத்த ஸ்ரீலங்கா தேசத்திற்கு எதிராக அந்த அமைப்பு செயல்படுகின்றது என்ற ஒரு விடயத்தை கூறி சிங்கள மக்கள் மத்தியிலே அனுதாபத்தை தேடுவதற்காக அவர் முயற்சி செய்து கொண்டிருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே ஒட்டுமொத்தமாக இந்த நாட்டிலே இந்த கல்விமான்கள் புத்திஜீவிகள் வெளியேறி செல்லாமல் தடுப்பதற்கு நேற்றைய தினம் இங்கே குரங்குகள் சீனா உட்பட ஏனைய நாடுகளும் குரங்குகளை தேவை என்று கூறுகின்றார்கள் என்று அமைச்சர் அவர்கள் கூறியிருந்தார். இங்கே இருக்கின்ற மனித குரங்குகள், அரசியல் குரங்குகளை முதல் இந்த நாட்டிலிருந்து வெளியே அப்புறப்படுத்தினால்தான் நிச்சயமாக இங்கே ஒரு நிரந்தரமான சமாதானம், நிரந்தரமான ஒரு தீர்வு இந்த இனப்பிரச்சனைக்கு இன்று வரைக்கும் கொழுந்து விட்டறிந்து கொண்டிருக்கின்றது. இந்த பிரச்சனை தமிழ் மக்களினுடைய பிரச்சனை. ஆக இந்த பிரச்சனை தீர்க்கப்பட வேண்டுமாக இருந்தால் முதலிலே பேச்சுவார்த்தை பேச வேண்டும் சம்பந்தப்பட்ட தரப்புகளுடன். தமிழர் தரப்பாக இருக்கலாம், முஸ்லீம் தரப்பாக இருக்கலாம், அல்லது அதே போன்று இந்த புத்திஜீவிகளோடு பேச வேண்டும். பேசுவதன் ஊடாகத்தான் இந்த பிரச்சனைகளை தீர்க்க முடியும். தவிர அரசியல் காரணங்களுக்காக, தேர்தல் காரணங்களுக்கு செய்வதற்காக நாங்கள் இப்படியாக தொடர்ச்சியாக இந்த பயணம் இருக்குமாயிருந்தால் இந்த நாடு ஒட்டுமொத்தமாக அழிந்து செல்வதை தவிர வேறு ஒன்றும் நடக்கப் போவதில்லை என்பதையும் கூறி நிறைவு செய்கின்றேன்.
நன்றி. மீலங்கட கரு தாரக பாலசூரிய வினாடி தகத்துனு காலையில்
ගරු මුලස මුලසලට මන්ත්‍රීතුමනි මට විනාඩි 13ක් වගේ කාලයක් අද කල්තැබීමේ යෝජනාව පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කරන්න වෙලාවක් වෙන් කරපු එක පිළිබඳව මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතාම හොඳ කාලෝචිත යෝජනාවක් මෙම යෝජනාව ගැන අපේ මන්ත්‍රීතුමාට අපේ ඉරාන් වික්‍රමසිංහ මන්ත්‍රීතුමාටත් මගේ ස්තුතිය මේ පිළිබඳව ප්‍රකාශ කරන්න කැමැති. මං හිතන්නේ මට ඉස්සෙල්ලා කතා කරපු මේ මන්ත්‍රීතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඒ ජර්මනියේ තිබිච්ච ඉන්ටර්වියු එක පිළිබඳව අදහස් ඉදිරිපත් කරා. නමුත් මම මෙතනදී පැහැදිලිව කියන්න කැමතියි මේ මන්ත්‍රීතුමාට අනිවාර්යයෙන්ම මේ වර්තමාන ජනාධිපතිතුමා එක ජාතියකගේ මේ ඡන්ද අරගෙන විතරක් දිනන්න එතුමා කල්පනා කරන්නේ නැහැ. එතුමාගේ ඒ ස්ථාවරය වෙනස් වෙලක් නැහැ. එතුමා යම්කිසි විදියකට මෙම ඒ තිබෙන ගැටලු වලට දේශපාලන විසඳුමක් දෙන්න ඕනේ කියලා එතුමා ඉස්සල්ලාම ඉඳන් කියපු පුද්ගලෙක්. ඒ නිසා ඒ ඉන්ටර්වියු එක බලලා මම හිතන්නේ යම් කිසි විදියකට එතුමා මේ සිංහල ඡන්දවලින් විතරක් දිනන්න ඕනේ කියලා කියන ඒ යම් කිසි ඒ අර්ධකථනයක් කරනවන එක වැරදි කියලා මම මුලින්ම කියන්න කැමතියි. ඒ වගේම අද මූලස්ල අඩු මන්ත්‍රීතුමනි ඇත්ත වශයෙන්ම අපි පිළිගන්න ඕන කාරණාවක් තමයි මේ වෘත්තිකයන්ට විතරක් නෙවෙයි රටේ ඉන්න හැම එක්කෙනාටම ජීවත් වෙන්න අමාරුයි කියන එක. ඒක අපි අයිවාදයෙන් පිළිගන්න ඕන කාරණාවක්. මූලිකව ඒ ආර්ථිකය කඩාවැටුණාන් පස්සේ ඒ බඩු මිල වැඩි වුණත් නමුත් ඒ අඩි නඩි අපි දැක්කා ඒ වැඩි ඒ තරමටම වැඩි වුණේ නැහැ. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට අද වෘත්තිකයන් වගේ කට්ටිය ඒ වගේම මොකක් හරි කැම්පැනි එක වැඩ කරනා වගේ ඒ කට්ටියට වෙලා තිබෙන්නේ ඒ කට්ටියගේ පඩියෙන් ඒ වගේම රජයේ සේවකයන්ටත් වෙලා තිබෙන්නේ ඒ පඩියෙන් 160ක් විතර ඒ ණය ගෙවන්න තමයි කට්ටිය වෙන් කරලා තිබුණේ. ඒකට මේ ණය ගෙවන්න 160ක් විතර වෙන් කරලා තියෙනකොට අර පොලියත් වැඩි වෙලා ඊන්පස්සේ අපි කියමුකෝ බඩු මිලත් ඒ වගේම විදුලි බිල ජලය වගේ වැඩි වෙනකොට ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්න ඉතාම අමාරු මට්ටමක් තිබෙනවා. ඉතින් මේක මේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕනේ. මොකෝ අපි අද ඒ වේගයෙන්ම සංවර්ධන වෙන රටවල් දිහා බැලුවොත් එහෙම ඔය බංගලිදේශයේ නයිජීරියාව ඉන්දුනීෂියාව වියට්නාම් වගේ රටවල් වල බැලුවොත් එහෙම ඒ රටවල් වල ලොකු තරුණ ජනග්‍රහණයක් ඉන්නවා. ඒක තමයි අපි පොදු ලක්ෂණ කර දකින්නේ ඒ විශාල තරුණ ජනග්‍රහණයක් ඉන්න රටවල් දැන් ඒ ඉක්මනටම ජනග්‍රහණය වෙනවා. හැබැයි අපේ ලංකාවේ තිබෙන මේ ඩිමෝග්‍රෆික්ස් දිහා බැලුවොත් එහෙම අපි දන්නවා ඒ වයසට යන ඒ ජනගහනයක් තමයි තිබෙන්නේ. ඒකොට තරුණ ජනගහනය ඒකොට මේ තවදුරටත් ඒ රට දාලා යන්න ගියොත් එහෙම මම හිතන්නේ මේ ප්‍රශ්නේ සැහැන ලෙස උග්‍ර වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා ඒ කට්ටිය ඊට වඩා හොඳ ජීවිතයක් බලාපොරොත්තු වෙන යන්නේ. මට ඉස්සෙල්ලා කතා කරපු മന്ത്രി කෙනෙක් කිව්වා ඒ අපේ සමහර වෙලාවට අපේ ඒ බදු වැඩි කිරීම එහෙම පිළිබඳවත් ඒකට හේතු කාරණා වෙලා තිබෙනවා කියලා. ඔව් මමත් ඒක අනිවාර්යයෙන්ම පිළිගන්නවා. දැන් අපේ බදු අපි ගත්තොත් එහෙම සාපේක්ෂව අනික් රටවල් එක්ක ස්කැන්ඩිනේවියානු රටවල් නැත්නම් යුරෝප රටවල් දිහා බැලුවොත් එහෙම නැත්නම් ඇමරිකාව වගේ රටවල් දිහා බැලුවත් ඒ එච්චරම වැඩි නෑ. ඒක මම පිළිගන්නවා. නමුත් අද ඒ වෙලා තිබෙන්නේ ඒ අපේ ඒ වැඩ කරන සේවකයන් යම්කිසි ඒ ප්‍රතිශතයක් ගෙවන්න තමයි කට්ටිය පුරුදු වෙලා තිබුණේ. එකපාරටම බඩු වැඩි වෙනකොට මෙතනින් ඒ කට්ටියට ජීවත් වෙන්න එක අපහසුතාවයක් තිබෙනවා. ඒ වගේම ගරු මූලස අරුඩ මන්ත්‍රීතුමනි මම හිතන්නේ මෙතනදී ඒ තිබෙන ඒ හොඳම විසඳුම තමයි මේ වෘත්තිකයන්ගේ විතරක් නෙමෙයි ඒ සියලුම දෙනාගේම ඒ බදු වැඩි කරන එක නෙවෙයි. අපි ඒ බදු අර මොකද ටැක්ස් නෙට් එක කියලා කියනවා නැත්නම් ඒ බදු ගෙවන ප්‍රමාණය අපි පුළුවන් තරම් වැඩි කරගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් මම හිතන්නේ මෙම පාර්ලිමේන්තුවේම වාර්තා වුණා අපි රජයේට එන ආදායමෙන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම රේගුව වගේ ඒ දෙපාර්තමේන්තුවලින් 140ක් වගේ ප්‍රමාණයක් තමයි ඒ පඩි 140ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට එක්කව කර ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ කියලා. ඒකට 160ක් වගේ ප්‍රමාණයක් ඒ බදු ගෙවන්නේ නැතුව ඉන්නවා. ඒ වගේම වෘත්තකයන් නොවන ප්‍රමාණයක් අපි ගත්තොත් එහෙම සමහර වෘත්තකයන් අපි ගත්තොත් එහෙම ඒ දොස්තරවරුද ඒ වගේම අර ඒ අර සැලරි එකක් එන්නේ නැති මාසික වැටුපක් එන්නේ නැති තවත් කඩත්තන් ටියුෂන් දෙන කට්ටියද එහෙම බැලුවොත් එහෙම අපි විශාල ප්‍රමාණයක් ඒ බදු හරියට ගෙවනවාද කියන එක මෙතනදී අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඉතින් ඒ වගේම මම විශ්වාස කරනවා අපිට මේ වල දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍යයි. ඒ වගේම කෙටි කාලීන විසඳුමක් අවශ්‍යයි. ඒක පැත්තකින් බැලුවොත් එහෙම අපි අර රෙවෙනියු කලෙක්ෂන් එක ඒජන්සියක් දැන් අපේ ගත්තොත් එහෙම ඒක පැත්තකින් බැලුවොත් එහෙම තිබෙනවා රේගුව තිබෙනවා අනික් පැත්තෙන් කස්ටම්ස් සමාවෙන් කස්ටම්ස් එක තිබෙනවා ඉන්පස්සෙන් අනික් පැත්තෙන් ඉල්ලන් රෙවෙනියු එක තිබෙනවා අනික් පැත්තෙන් බැලුවොත් එහෙම එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක තිබෙනවා මෙහෙම ඒ දෙපාර්තමේන්තු තුනක් නැතුව එක දෙපාර්තමේන්තුවක් හදනවා නම් මම හිතන්නේ ඒක හුඟක් හොඳයි කියලා. ඒ වගේම අපේ අර ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එකත් අපි ඉක්මක් කරන්න උවමනාවක් තිබෙනවා. පුළුවන් තරම් මේ බදු ගෙවනකොට අර මුහුණට මුහුණ හම්බෙලා ගෙවන්නේ නැති ක්‍රමවේදයක් හදාගත්තොත් එහෙම මම හිතන්නේ ඒක බොහොම හොඳයි. අර මුහුණට මුහුණ හම්බුනොත් එහෙම නැත්නම් අර user interface එකක් තිබෙනවා නම් විතරයි එතකොට ඔය අනවශ්‍ය දේවල් වලට පගා වගේ දේවල් වලට මිනිස්සු යන්නේ. ඒ වගේම මම හිතන්නේ නීතිය පැත්තෙනුත් අපි ඒ යම් කිසි විදියකට ඒ රටට අවශ්‍ය බදු ගෙවන්න තිබෙන බදු ප්‍රමාණය ගෙවන්නේ නැතුව ඒ නිලධාරීන් ඒ සහනයක් දෙනවා නම් ඒ ව්‍යාපාරිකයන්ට ඒ දැඩි නීති ගේන්න අවශ්‍යතාවයක් තිබෙනවා. මම හිතන්නේ මෙවැනි දේවල් අපි අනිවාර්යයෙන්ම අපි සැලකිල්ලට ගන්න උවමනාවක් තිබෙනවා. හැබැයි අපිට මේ කෙටි කාලීන විසඳුමක් හැටියට මම දකින්නේ මේ බදු වැඩි කරන එකට අමතරව අපිට වෙන විසඳුමක් නැහැ. මධ්‍යම කාලීනත් ඒ වගේම දීර්ඝ කාලීනත් විසඳුම් වලට යන්න ඕනේ. නමුත් කෙටි කාලීන විසඳුමක් හැටියට අපිට රජයට ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය ගෙන එන්න නම් මම හිතන්නේ අපිට අනිවාර්යයෙන්ම මේ බදු ගෙවන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ මෙතනදී බදු ගෙවන සංස්කෘතියකුත් අපි හදා ගන්න ඕනේ. සමහර රටවල් දිහා බැලුවොත් එහෙම විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියන් රටවල් වගේ රටවල් වල බදු ගෙවන සංස්කෘතියක් තියෙනවා. දියුණු රටවල් වල වුණත් ඇමරිකාවේ වගේ රටවල් වලත් සමහර ඒ සංස්කෘතිය තිබෙන්නේ කොහොම හරි බදු ගෙවන්නේ නැතුව ඉන්න. නමුත් අපි අර බදු ගෙවන සංස්කෘතියක් හදාගත්තොත් එහෙම මම හිතන්නේ මේ අපේ රටේ ඒ ඒ සාර්ථකත්වය ඊට වඩා හුඟක් වෙලාවට වැඩි වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම හිතන්නේ මෙතනදී ඒ තවත් පැත්තක් තිබෙනවා. ඒ පැත්තත් අපි බලන්න අවශ්‍යතාවයක් තිබෙනවා. මේක මේ ආර්ථික මම දකින අන්දමටම දැන් ඒ ආර්ථික ප්‍රශ්නෙන් මූලිකව ආර්ථික ප්‍රශ්න මත තමයි අද කට්ටිය ඒ රට යන්න පටන් අරන් තිබෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම අපි අපේ මහජන දින පවත්වනකොට වෙනදා ඒ එන ප්‍රමාණයෙන් ඒ 100%ට 80%ක් 90%ක් ඇවිදින් ගිලා රජයේ රැකියාවක් ඉල්ලනවා නම් අද 180 90ක් ඇවිදින් රජයේ රැකියාවක් නෙවෙයි ඉල්ලන්නේ. ඒ කට්ටිය පිටරට යන්න කොහොම හරි උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් අපි ඒක පිළිගන්නවා. හැබැයි තවත් පැත්තකින් බැලුවොත් එහෙම අපි දන්නවා මේක තවත් පැත්තකින් බැලුවොත් මේ ප්‍රශ්නේ තවත් සංකීර්ණ වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ඒ යුරෝපයේට ඒ සංඛ්‍යා ලේඛන වලින් කියනවා දැන්ට මිලියන 30ක් වගේ ජනගහනයක් අවශ්‍ය වෙලා තිබෙනවා ඒ කට්ටියගේ මේ ආර්ථික වර්ධන වේගය දිගටම පවත්වාගෙන යනවා නම්. ඒ වගේම අපි දන්නවා සමහර රටවල් ඔය ජපානය කොරියාව වගේ රටවල් වල ඒ ජනගහනය ඒ 20-50 වෙනකොට 10%කින් එහෙම නැත්නම් 10%15 120ක් අතර ප්‍රමාණයකින් ඒ ජනගහනය අඩු වෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මේක තවත් පැත්තකින් බැලුවොත් එහෙම මම අර ඉස්සෙල්ලා කිව්වේ ඔය නයිජීරියා වගේ රටවල් වල ගිය අවුරුදු 10-12 තුළදී 8% වගේ වර්ධන වේගයක් පවත්වලා තිබෙනවා. ඒ 2000 දී ඒ නයිජීරියාවේ ජනගහනය තිබුණේ මිලියන 122ක්. ඒ වගේම ජපානයේ ජනගහනය තිබුණේ මිලියන 127ක්. ඒ 2022 වෙනකොට නයිජීරියාවේ ජනගහනය මිලියන 209කට වැඩි වෙලා තිබෙනවා. නමුත් ජපානයේ තියෙන ජනගහනය මොකද වෙලා තිබෙන්නේ මිලියන 2-3කින් අඩු වෙලා තිබෙනවා. එතකොට අපි දන්නවා මේ යුරෝප වගේ රටවල් වලට අනිවාර්යයෙන්ම ඒ රැකියා අවස්ථා ඇති වෙනවා. අපි ගත්තොත් එහෙම ඔය තොරතුරු තාක්ෂණාංශයෙන් වගේ තිබෙන ඒ රැකියාව වලින් විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල් වල ඉන්න ඒ තිබෙන කම්පැනිස් ඒ ලංකාවේ ඉන්න ඒ හොඳට වැඩ කරන්න පුළුවන් කට්ටියට පෝච් කරනවා. එහෙම නැත්නම් ඒ කට්ටියව හොයලා බලලා ඒ කට්ටියට ඒ රැකියාවක් දෙනවා. එතකොට දැන් අපේ ආර්ථිකයේ යම් කිසි මට්ටමකටම හොඳ වර්ධනයක් වුණත් මම හිතන්නේ මේක අපිට සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් හේතුවක් නෙවෙයි. උදාහරණයකට බැලුවොත් එහෙම හුඟක් මොයි ස්කැන්ඩිනේවියා රටවල් වල තිබෙන අධ්‍යාපන ක්‍රමයේ රටවල් බැලුවොත් එහෙම අධ්‍යාපන ක්‍රමයේ ලෝකයේ තියෙන ඉහළම අධ්‍යාපන ක්‍රමවේදයක් තමයි තිබෙන්නේ. ඒක ලංකාවේ ආර්ථිකයේ වර්ධනය වුණොත් අපිට ඒ මට්ටමට එන්න සෑහෙන කාලයක් යනවා නම් හුඟක් වෙලාවට ලංකාවේ විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ ඉන්න කට්ටිය වගේ කට්ටිය මේ රටවල් වලට යන්න ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ වගේම මම හිතන්නේ මෙතනදී අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ මේ ශ්‍රමිකයන් මොනව රටවල් වලටද යන්නේ කියලා. 1990 ගණන් වලත් ඉන්දියාවෙත් මෙවැනි තත්ත්වයක් තිබුණා. ඉන්දියාවෙත් විශාල ලෙස ශ්‍රමිකයන් ඒ වගේම මම හිතන්නේ ඒ වෘත්තිකයන් ඒ මැද පෙරදිග රටවල් වලට යන්න පටන් ගත්තා. නමුත් ඒ 20-10 නැත්නම් 20-15 වගේ වෙනකොට ඒ ඉන්දියාවේ ඒ ආර්ථික වර්ධන වේගය වැඩි වෙනකොට ඒ මැද පෙරදිගට ගිය ඒ වෘත්තිකයන්ම ආපහු ඉන්දියාවට එන්න පටන් ගත්තා. දැන් මං හිතන්නේ අපි මේ ඒ වෘත්තිකයන් යන රටවල් දිහා බැලුවොත් එහෙම විශේෂයෙන්ම ඒ බටහිර රටවල් තිබෙනවා, ඒ වගේම මැද පෙරදිග රටවල් තිබෙනවා, ඒ වගේම නැගෙනහිර ආසියානු රටවල් තිබෙනවා. ඒ බටහිර රටවල් වලට යන එක තමයි මම දකින අන්දමටම අපි නවත්තන්න නැත්නම් අපි ඒ නවත්තන්න අපි යම් කිසි විදිහකට පියවර ගන්න උවමනාවක් තිබෙන්නේ. මොකද මේ බටහිර රටවල් වලට යන කට්ටිය ඒ කට්ටිය හපව වෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඒ කට්ටිය කොහොම හරි ඒ කට්ටියගේ දරුවන්ට ගෙනල්ලා ඊන් පස්සේ ඒ රටවල් වල පදිංචි වෙන්න
තමයි කට්ටිය.
සමාවෙන්න
විනාඩි දෙකක් කාලය.
ඒ කට්ටිය එහෙම තමයි උත්සාහ කරන්නේ. නමුත් අපි මැද පෙරදිග රටවල් වගේ රටවල් වලට යන කට්ටියට ඒ තමුන්වන්සල දන්නවා මැද පෙරදිග ගිහිල්ලා ඒ රටේ සිටිසන්ෂිප් එකක් ගන්න බෑ. ඒකොට ඒ අවුරුදු 10ක් හරි 20ක් හරි වැඩ කරලා ඒ කට්ටියට ලංකාවට එන්න වෙනවා. ඒ වගේම කොරියාව ජපානය වගේ රටවල් වලට යන කට්ටියත් මම හිතන්නේ අපි පුළුවන් තරම් උනන්දු කරන්න උවමනාවක් තිබෙනවා. මොකද මේ රටවල් වලට ගියා කියලා ඒ රටවල් වල පදිංචි වෙන්න බෑ, අහපව ලංකාවට එන්න වෙනවා. ඒකොට එක පැත්තකින් අපි යම්කිසි විදියකට මේ කට්ටිය මොන රටවල් වලටද යන්නේ කියන එකත් අපි යම්කිසි විදියකට බලන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම මේකේ තවත් පැත්තක් තිබෙනවා. ඒ වගේම මේ රටවල් වලට ගිහිල්ලා ඒ ජාත්‍යන්තර අත්දැකීමක් ලබා ගන්නවා කියන එක නරක දෙයක් නෙවෙයි. ඒකෝර මේ අත්දැකීමත් එක්ක මේ කට්ටිය ලංකාවට එනවා නම් ඒ කට්ටිය එන්නේ ඒ ප්‍රාධාන්‍යයත් එක්ක. ඒක අද අපි ගත්තොත් එහෙම ඒ කොරියාවට ඒ ඔය බෙල්ඩින් රැකියාව තිබෙනවා. ඒ රැකියාවකට යන පුද්ගලයෙක්ට මම හිතන්නේ ලක්ෂ 8ක් ලක්ෂ 12ක් වගේ මාසයකට ලබා ගන්න පුළුවන් වෙනවා. අද ලංකාවේ අපි කියමුකෝ ආයතනයක ඉන්න ඒ චීෆ් එක්සිකියුටිව් කෙනෙක්වත් එච්චර පඩියක් ගන්න පුළුවන්ද කියලා අපිට සැකයක් තිබෙනවා. ඒකොට මෙවැනි අවස්ථා වලදී අපි ඒ අපේ ඒ ඒ වෘත්තිකයන්ට ඒ කෙටි කාලීනව ඒ රටවල් වලට ගිහිල්ලා එහෙ වැඩ කරලා ආදායමක් ලබාගෙන ඉන්පසුව ලංකාවට එන්න අපි යම්කිසි විදිහකට ඒ පසුබිමක් හදනවා නම් මේක හොඳයි කියලා මම දකිනවා. ඒ වගේම තමයි මම හිතන්නේ අපේ ලංකාවෙත් යම්කිසි විදිහකට ඒ ආකල්පයක් තිබෙනවා. මේක තමයි උතුම්ම රට, මේක තමයි හොඳම රට.
මොතමයි කාලය අවසන්.
මේ ඉවර කරනවා මූලසකද මේ රටට වඩා වෙන හොඳ රටක් නැහැ කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම අනික් රටවල් වලට ගියන් පස්සේ අපේ ආකල්ප යම්කිසි මට්ටමකට වෙනස් වෙනවා. අපි ඒ රටවල් වල මිනිස්සු කොහොමද ජීවත් වන්නේ කියන එක අපි තේරුම් ගන්නවා. ඒ වගේම ඒ රටවල් වල ඉන්න ජනතාව කොච්චර මහන්සි වෙලා වැඩ කරනවාද කියලා අපි තේරුම් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ රටවල් වල තිබෙන හොඳ දේවලුත් අපි මේ රටට ගෙනල්ලා මේ රට ඒ සංවර්ධනය කරන්න අපි සිළු දෙනාම දායකත්වයක් දෙන්න වෙනවා. ඉතින් මම හිතන්නේ මෙම නොවැම්බර් මාසයේ විතර වෙනකොට අපේ ওই ණය ප්‍රතිව්‍යුහගත කරන ඒ වැඩපිළිවෙල ඉවර වෙනවා. ඒ වැඩපිළිවෙල ඉවරුනන් පස්සේ අපේ ආර්ථිකයේ ඒ තිබෙන ඒ වර්ධන වේගය අපිට යම්කිසි මට්ටමකටම වැඩි කරා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා ඉතාම අමාරු කාලයක් තමයි මේ ජනතාව ගත කරන්නේ. නමුත් අපිට මේ අමාරු කාලයක් ගත කරත් මම හිතන්නේ අපිට මෙම ඒ ගැටලුවෙන් අපිට ඉදිරියට එන්න අපිට ශක්තියක් ධෛර්යයක් තිබෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මෙම ජනාධිපතිතුමා අර බෙහෙත් තිත්ත වුණත් ඒ බොන බෙහෙත් වල ඒ ගුණයක්
අවසන් කරන්න
ඉදිරියේදී අපිට ඒ ප්‍රතිඵලයක් අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි කරා මාතුමනි. ඊළඟට ගරු හරණි අමරසූරි මන්ත්‍රීතුමිය ඔබතුමීට විනාඩි 9 කාලයක්
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද අපේ මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ බුද්ධි ගලණය කියන එක. බුද්ධි ගලණය ගැන කතා කරනකොට හරියට අපි තේරුම් ගන්න ඕනේ බුද්ධි ගලණය කියන්නේ මොකද්ද කියන එකත්, ඇයි ඒක මේ වෙලාවේ ප්‍රශ්නයක් හැටියට අපි දකින්නේ කියන එකත්. සමහර මෙතන ආණ්ඩුවේ පැත්තෙන් මන්ත්‍රීවරුන් කරන කතා අහගෙන ඉන්නකොට ඉතාමත්ම පැහැදිලි මේ බුද්ධි ගලණය කියන එක හරියට තේරුම් අරගෙන නෙවෙයි මේ කතා කරන්නේ කියලා. බුද්ධි ගලණය කියන්නේ මේ ගෝලීය ලෝකයක් තුල ගෝලීකරණය තුල නිදහසේ තම රැකියාවක් සොයාගෙන වෙන රටකට යන එකක් නෙවෙයි. බුද්ධි ගලණය කියන ඒ සංකල්පය තුලම තියෙනවා මේක. ඇත්තටම ඒ ගල බුද්ධි ගලණය සිද්ධ වෙන රටට මේක පාඩුවක් කියන එක. එතකොට අපි මුලින්ම පිළිගන්න වෙනවා බුද්ධි ගලණය කියන එකෙන් සිද්ධ වෙන්නේ හොඳ දෙයක් නෙවෙයි. බුද්ධි ගලණය කියලා එකෙන්ම ඒ අර්ථයෙන්ම තේරුම් ගන්න වෙන්නේ රටකට අවශ්‍ය සම්පත්, මානව සම්පත් පිටට ගලා යෑම පිළිබඳ ඇති අර්බුදයක් ගැන තමයි අපි මෙතන කතා කරන්නේ. එතකොට ඇයි අපි එක මේ වෙලාවේ මෙතන කතා කරන්නේ කියන එකත් වැදගත්. අපි මේ මොහොතේ බුද්ධි ගලණය ගැන ලංකාව තුළ ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන කතා කරන්නේ වෙනදාට වෙන කාල පරිච්ඡේදවලට සාපේක්ෂව මේ කාලය තුළ බුද්ධි ගලණය, ඒ කියන්නේ විශේෂයෙන් අධ්‍යාපනය ලැබූ වෘත්තිකයන් වෙන කාල පරිච්ඡේදවලට සාපේක්ෂව ඊට වඩා ඉහළින් මේ රටින් පිටවී යන ප්‍රවණතාවයක් දකින්න තියෙන නිසා මේක පළවෙනි වතාවට නෙවෙයි අපි මේ රටේ දකින්නේ. මීට පෙරත් විවිධ අවස්ථාවන්වල රට අද්භූත තත්කාරී තත්ත්වයන්වල තියෙනකොට මේක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපිට පිළිගන්න වෙනවා මේ වෙලාවේ බුද්ධි ගලණයක් සිද්ධ වෙනවා. ඒ බුද්ධි ගලණය කියන එක රටට හානියක් කියන එකත් අපිට පිළි අරගෙන තමයි අපිට කතා කරන්න වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් මතු කරන එක මේ ආණ්ඩුව හැමතිස්සෙම එක දිහා බලන්නේ මේ ආණ්ඩුවට කරන දේශපාලනික අභියෝගයක් හැටියටත් මොකක් හරි විදියකට දේශපාලන කුමන්ත්‍රණයක් හැටියට නම් ඒක ඇත්තටම බරපතල ප්‍රශ්නයක් සහ ආණ්ඩුවේ තියෙන අස්ථාවර භාවයේ සලකුණක් මිසක් එහෙම ඒක ප්‍රතික්ෂේප කරා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අනිත් එක ඔව් හැම රටක් තුලම බුද්ධි ගලණයක් යම්කිසි ප්‍රමාණයකට සිද්ධ වෙනවා. ඒකත් ඇත්ත තමයි. නමුත් අපිට නැවත වතාවක් හිතන්න වෙන්නේ මේ අපේ රටේ මේ අවස්ථාවේ තියෙන තත්ත්වයක් තුළ ඇයි මේක අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ. අද අපේ රටේ පැහැදිලිවම විශාල සමාජ ආර්ථික දේශපාලනික අර්බුදයකට අපි මුහුණ දෙන අවස්ථාවක්. එවැනි අවස්ථාවක් තුළ විශේෂයෙන්ම මේ පවතින ආර්ථික අර්බුදයක් සමාජ අර්බුදයක් විසඳන්න නම් අපිට මානව සම්පත අවශ්‍යයි. එතකොට මේ අර්බුදය, මේ ආර්ථික අර්බුදය, මේ සමාජ අර්බුදය විසඳන්න බැහැ අපිට බදු වැඩි කිරීම පමණකින් හෝ තිත්ත බෙහෙත් පෙවීම පමණින් හෝ ඉන්ට්‍රස්ට් රේට් එක පාලනය කිරීමෙන් පමණින් හෝ මේ ආර්ථික අර්බුදයක්, මේ පවතින සමාජ දේශපාලන අර්බුදයක් අපිට විසඳන්න බැහැ. ඊට වඩා දීර්ඝකාලීනව මේ සමාජ ආර්ථික දේහයට සිද්ධ වෙමින් තියෙන හානිය, ඒ බරපතල අර්බුදයෙන් ගොඩේමට අපිට විසඳුමුත් අවශ්‍යයි. ඒ විසඳුම් සඳහා, ඒ මැදිහත් වීම සඳහා අපිට බුද්ධිමත් අධ්‍යාපනය ලැබූ අවශ්‍ය කුසලතා තියෙන ඒ වෘත්තිකයන් අවශ්‍යයි. එතකොට ඒ වෘත්තිකයන් මේ රට තුළ රඳවා ගැනීමටත් ආණ්ඩුවකට වගකීමක් තියෙනවා. එහෙම නැතුව මේ පවතින අර්බුදයෙන් අපිට ගොඩ එන්නටත් අතිශයින්ම අමාරු තත්ත්වයක් පත් වෙනවා. මොකද ඒ ගොඩ එීමට අවශ්‍ය මානව සම්පත අපිට අහිමි වුණොත්. ඉතින් ඒ නිසා තමයි බුද්ධි ගලණය ගැන මේ වෙලාවේ කතා කළ යුත්තේ බුද්ධිගලනය වලක්වා ගැනීම සඳහා අපි ගත යුතු පියවර යනත් සාකච්ඡාවක් අවශ්‍ය වෙන්නේ අන්න ඒ අර්ථයෙන්. එතකොට මෙතන නැවත වතාවක් අපිට කියන්න බෑ වෙන රට මේක සිද්ධ වෙන්නේ මේ බදු ගෙවන්න බැරුව මේ වෘත්තිකයන් මේ රට දාලා යනවා කියන එක සහ ඒ යන රටවල්වල බදු අනුපාතය මීට වඩා ඉහළයි කියලා අපිට එවැනි සරල විදියට මේක තේරුම් ගන්නත් බෑ. ගරු සභාපතිතුමනි, ඔව් වෙන රටවල්වල බටහිර රටවල්වල බදු අනුපාතය අපිට වඩා වැඩි තමයි. නමුත් ඒක ඒ බදු අනුපාතයට සරිලන විදියට ඔවුන් ගෙවන බදුවලට සාධාරණයක් ඒ රටවල්වල ලැබෙනවා. ඒ ගෙවන බදුවලට අනුව ඔවුන්ගේ සමාජ ආරක්ෂණය තහවුරු වෙනවා. ඔවුන් බදු ගෙවලා නැවත වතාවක් සෞඛ්‍යටත් වියදම් කළා, නැවත වතාවක් අධ්‍යාපනයටත් වියදම් කළා, නැවත වතාවක් තමන්ගේ මොකක් හෝ යම් කිසි දෙයක් කර ගැනීමට කමිෂන් උද්ගවන්න හෝ එවැනි දේවල් කරන්න සිද්ධ වෙන්න ඕනේ. ඔවුන් ගෙවන බදු වලට සාපේක්ෂව ඔවුන්ට නැවත වතාවක් ඒ සේවාවන් ලැබෙනවා. ඒ නිසා තමයි ඒ රටවල් වල ඒ බදු ගෙවන එක ගැන මිනිස්සුන්ගේ විරෝධයක් නැත්තේ. ඒ ඉහළ බදුනත් ඒ ගෙවන්නේ ඒ ගෙවන බදු වලින් නැවත සේවාවක් මහජනතාවට ලැබෙන නිසා. නමුත් මේ රටේ තත්ත්වය ඒක නෙවෙයි. මේ රටේ තත්ත්වය මහජනතාව මතත් විශේෂයෙන්ම මේ රටේ වෘත්තිකයන් මතත් පටවන ඒ බදු වලට සාපේක්ෂව ඔවුන්ට ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ. ඔවුන්ට අවශ්‍ය ඒ අවශ්‍ය පහසුකම් ඒ අවශ්‍ය සමාජ ආරක්ෂණය ඇති වෙන්නේ. දැන් බලන්න අද කොළඹ නගරේ මොන ඛේදවාචකයක්ද, මිනිස් ජීවිත පහක් නැති වුණා අපේ කොල්ලු පිටියේ ගහක් කඩා වැටීම නිසා බස් එකක්. ඒවා වළක්වන්න පුළුවන් සිද්ධි, ඒවා වළක්වන්න තමයි මේ රටේ ආයතන තියෙන්නේ. බදු ගෙවන්නේ මිනිස්සු එවැනි ඇක්සිඩන්ට් එවැනි දේවල් සිදු නොවෙන්න ආණ්ඩු ක්‍රියාත්මක විය යුතු නිසා ආණ්ඩුවට සම්බන්ධ ආයතන
ක්‍රියාත්මක
හරි බොහොම ස්තුති. ඒවා වළක්වා ගන්න තමයි බදු ගෙවන්නේ. නමුත් එහෙම තත්ත්වයක් තුල එහෙම කරගන්න බැරි වෙන නිසා තමයි මේ වගේ රට ගැන කලකිරීමක් නිසා රට මීට වඩා හොඳ තත්ත්වයකට පත් වෙන්නේ නැහැ කියන හැඟීම නිසා රට පාලනය කරන්න තියෙන ආයතන ගැන තියෙන අවිශ්වාසයත් නිසා තමයි බුද්ධිගලනය සිද්ධ වෙන්නේ කියන එක අපි පිළිගන්න වෙනවා. ගරු සභාපති, මට එක දෙයක් කියන්න ඉඩ දෙන්න. අත වශයෙන්ම මේ අපි දැක්ක මේ පහුගිය කාලය තුළම මේ ආයතන පිළිබඳ විශ්වාසය ගැන කතා කරනකොට විශේෂයෙන්ම පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසයක් ගැන විශ්වාසයක් නැති බව ජනතාව තුළ අවිශ්වාසය තියෙන බව ඉතාමත්ම පැහැදිලි. විශේෂයෙන් ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම. එතකොට ඊයේත් කතා වුණා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරිය ගායනගමගේ මන්ත්‍රීවරියට වෙච්ච අපහාසයක් ගැන. මීට පෙරත් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියටත් එවැනිම සිද්ධියක් සිද්ධ වුණා. මම ওই සිද්ධි ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මට මේ දේ මතක් කරන්න අවශ්‍යයි. අපිට අවශ්‍යයි මේ වෙලාවේ මේ රටේ දේශපාලන සංස්කෘතිය මීට වඩා ශිෂ්ට සම්පන්න තැනකට ගේන්න. ඒ ශිෂ්ට සම්පන්න තැනකට ගේන්න නම් මන්ත්‍රීවරුන් මේක ඇතුළ හැසිරෙන විදියත් ඉතාමත්ම වැදගත් දෙයක්. අපි ශිෂ්ට සම්පන්නව හැසිරෙන්න ඕනේ අපේ යාළුවෝ එක්ක විතරක් හෝ අපිත් එකඟ වෙන අය එක්ක විතරක් නෙවෙයි. එකෝ මයික් එක දාලා තියෙනකොට විතරක් නෙවෙයි, මයික් එක නිවලා තියෙන වෙලාවෙත්, වෙන කවුරුවත් අපි දිහා බලන්නේ නැති වෙලාවෙත්, අපිට අපිව අභියෝගයට පත් කරන වෙලාවෙත්, අපිට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන වෙලාවෙත්, අපි ප්‍රතිචාර දක්වන විදිය, අපිව විවේචනය කරන අයට අපි ප්‍රතිචාර දක්වන විදිය තුළින් තමයි අපේ ශිෂ්ට බව පෙන්නුම් කරන්න පුළුවන් වෙන්නේ. අපි මේ පාර්ලිමේන්තුව තුළ නිරන්තරයෙන්ම බොහෝ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම තුළින් තියෙන්නේ වෙනස් අදහස් දරා ගන්න බැරිකමක්, වෙනස් තමන්ගේ අදහස් වලට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන එක දරා ගන්න බැරිකමක්. එවැනි අවස්ථාවන් වලදී ඒක සංකල්පීයව හෝ දේශපාලනිකව ඒකට අදහස් විරුද්ධ අදහසක් ප්‍රකාශ කිරීමට වෙනුවට පුද්ගලිකව ඉතාමත්ම කැත විදියට ඒ ප්‍රහාර එල්ල කිරීම. මේ පාලිමේන්තුව තුළ ඉන්න කාන්තා මන්ත්‍රීවරියන්ට ඒක එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒක කාටවත් එහෙම වෙලා නැහැ කියලා කියන්න බෑ. එතකොට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න
අවශ්‍ය
ජනතාව අපෙන් ඉල්ලන දෙයක්. විශේෂයෙන්ම පාලිමේන්තුව තුළ තියෙන ගරුත්වය, පාලිමේන්තුවේ වටිනාකම සහ පාලිමේන්තුව පිළිබඳ විශ්වාසය වැඩි කරන්න නම් අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාම මේ පිළිබඳ මීට වඩා ගැඹුරින් සිතන්න ඕනේ. විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරියන්ගේ සහභාගිත්වය පාර්ලිමේන්තුවට වැඩි කරන්න ඕන කියන සංවාදයක් සමාජය තුළ තියෙන අවස්ථාවක මෙවැනි සිද්ධීන් නැවත සිද්ධ නොවීමට අපි සියලු දෙනාටමත් වගකීමක් තියෙනවා කියන එක මතක් කරමින් මම නිදහඳ වෙනවා. අවස්ථාව ලබා දීම පිළිබඳ බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමියනි. මීළඟට ගරු සාන්ත බණ්ඩාර අමාත්‍යම ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අද විපක්ෂය විසින් ඉදිරිපත් කරලා තියෙන යෝජනාව කාලීන යෝජනාවක් හැටියට ඉදිරිපත් කරලා තිබෙනවා. අපි දන්නවා අපේ රටේ වෘත්තීය වේදීන් කියන්නේ අපේ රටේ ඉතාම බුද්ධිමත් පිරිස. ඒ නිසා මේ වෘත්තීය වේදීන් සහ බුද්ධිමතුන් රට හැර යනවා නම් ඒක ඕනම රටකට ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ප්‍රශ්නය निराකරණය කරගන්න තියෙන පිළියම් යෙදීම, වැඩපිළිවෙලක් සූදානම් කිරීම ඕනම රජයක වගකීමක්. ඒ නිසා අපේ වර්තමාන රජයටත් බොහොම පැහැදිලිව ඒ වගකීම පැවරිලා තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න අවශ්‍යයි කියන එක අපි මේ වෙලාවේදී සභාවේදී මතක් කරන්න කැමතියි.
කරමත්තුමනි, සමා වෙන්න. දැන් මුල ආසනයට හරණි අමරසූරි මන්ත්‍රීතුමිය පැමිණෙනවා.
කතා කරන්න ගරු මන්ත්‍රී.
ඒ නිසා අපේ රටේ මේ බුද්ධිමතුන් බිහිවන්නේ, ඒ වගේම වෘත්තීය වේදීන් බිහිවන්නේ අපේ රටේ බහුතරයක් නිදහස් අධ්‍යාපනයේ ලබලා. ඒ නිසා මේ රටේ බදු ගෙවන ජනතාව, ඒ වගේම ණය ගෙවන ජනතාව ඒ කැපකිරීම තුලින් තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ තියෙන විශේෂම විශේෂත්වය තමයි ඕනම දුප්පත් පවුලක කෙනෙකුට සාමාන්‍යයෙන් ගමේ පාසලට ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් අරගෙන ඊට වඩා විශේෂඥතාවයන් ලබා ගනිමින් ඉදිරියට යමින් විදේශ රටවලට ගිහිල්ලා පුහුණුව ලබලා අධ්‍යාපනය ලබලා රටේ මූල්‍ය එහෙම නැත්නම් රටේ ධනය වියදම් කරලා ඒ අධ්‍යාපනය උපරිමයට ගිහිල්ලා ඔවුන් ඒ ඉහළම තත්ත්වයේ බුද්ධිමතුන් හැටියට පෙරලා රටට සේවය කරන්න පුළුවන්. හැබැයි ඔවුන්ට නිදහස තියෙනවා. අපේ රටේ පමණක් නෙමෙයි ලෝකේ ඕනම රටක තමන් කැමති රටකට ගිහිල්ලා රැකියාව කරන්න. ඒ නිසා අද අපේ රටේ මේ වර්තමානයේ මේකට අලුත් නමක් යොදලා තියෙනවා, බුද්ධිමතුන් රට හැර යාම කියලා. මේ බුද්ධි ගලණය කියන වචනයම තමයි මේකෙන් කියවෙන්නේ. ගරු මෝලාසනාරුඩ මන්ත්‍රීතුමේනි, මම බුද්ධි ගලණය කියන වචනේ ඉගෙන ගත්තේ හතේ පන්තියේදී. ඒ කියන්නේ මේක අද විතරක් කතා කරන මාතෘකාවක් නෙමෙයි. මේ බුද්ධි ගලණය විටින් විට විවිධ අවස්ථාවල අවස්ථානුකූලව රටවල්වල සිදු වෙනවා. ඒ නිසා අපේ රටෙත් බුද්ධි ගලණය වැඩිම සිදු වුණේ 1983 කළු ජූලිය නිසා. ඒ වෙලාවේ හිටපු දේශපාලන නායකයෝ ගත්ත මෝඩ තීන්දුව නිසා, මේ රටේ ඇතිවිච්ච කලකෝලාන නිසා, මේ රටේ හිටිය ශ්‍රේෂ්ඨ බුද්ධිමත් පිරිසක්, විශේෂයෙන්ම වෛද්‍යවරු ඇතුළු විශාල පිරිසක් විදේශ රටවල් වලට සංක්‍රමණය වුණා. ඔවුන් ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල පුරවැසිභාවය ලබාගෙන ඔවුන් අද ජීවත් වෙනවා. ඔවුන් පසුව විවිධාකාර කණ්ඩායම් වලටත් බෙදුණා. දමිළ කණ්ඩායම එකතු වෙලා දමිළ ඩයස්පෝරාව හැදුවා. ඒක එක කොටසක් දමිළ LTT ඩයස්පෝරාව වුණා, අනිත් එක දමිළ ඩයස්පෝරාව වුණා. ඒ අය කොටසක් මේ රට බෙදන්න කටයුතු කරා. සමහර කොටසක් මේ රටේ ඉන්න අයට ඔවුන්ගේ පවුල් වලට සහ ඒ දමිළ ජනතාවට උදව් කරන්න තීරණය කරා. ඉතින් මේ විදිහට බුද්ධ ගලණය විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් මේ රටට ඇවිල්ලා තියෙනවා. පසුගිය වෙලාවේ අරගලයේ වෙලාවේ අපි දැක්කා සමහර අය ඒ අරගලයේ සම්පූර්ණයෙන්ම පාවිච්චි කරා විදේශ රටවල් වල දේශපාලන රැකවන්නේ ලබා ගන්න. සරණාගතයින් හැටියට වීසා ලබා ගන්න ඒ අරගලේ පාවිච්චි කරා. මගේ නිවස ගිනි තියන්න ආපු මම්ම දන්න පවුලක තරුණෙක් එතන ඉඳන් සෙල්ෆි ගැහුවා, වීඩියෝ කරා, ෆොටෝ ගත්තා. ඒ ඔක්කොම එයා ප්‍රසිද්ධත් කරා. ඒ ප්‍රසිද්ධත් කරලා ඒ නෛතික කටයුතු වෙන්න කලින් එයා විසිට වීසාවක් අරගෙන කැනඩාවට ගිහිල්ලා මේ වෙනකොට කැනඩාවේ ඉන්නේ. ඔව් දැන් උත්සාහ දරනවා ඒ ෆොටෝ පාවිච්චි කරලා අරගලේ බීසන තත්වයන් පාවිච්චි කරලා මේ රටට නැවත එන්න බෑ. ඒ නිසා ඒ රටේ මට සරණාගත හරි එහෙම නැත්නම් දේශපාලන රැකවරණ ලබා දෙන්න කියලා. ඉතින් මේ විදිහට විවිධ ස්වරූපවලින් තමන් මේ රටේ ඉන්න බැරි මේට වඩා කරන රැකියාවට වඩා හොඳ රැකියාවක් කිරීම සඳහා විදේශගත වෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඉන්න කාලේ විශේෂයෙන්ම කොරියානු රජයත් එක්ක ඇති කරගත් එකඟතාවය මත මුලින්ම කොරියානු රැකියා අවස්ථා අපේ රටේ තරුණයන්ට ලැබුණා. ඒ තරුණයන් ගිහිල්ලා ඒ රටවල රැකියාව කරලා විදේශ විනිමයත් අපේ රටට එවලා ඔවුන් අහපව ඇවිල්ලා හොඳට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන අද පවුලක් හැටියට ආර්ථික වශයෙන් ශක්තිවත් වෙලා ජීවත් වෙනවා. ඒක කණ්ඩායමක්. ඒ නිසා විදේශ ශ්‍රමිකයන් හැටියට අපේ රටෙන් ගිහිල්ලා ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කළා. තමන්ගේ දරුවන්ටත් අධ්‍යාපනය දීලා දරුවන්ගේ පවුලත් ශක්තිමත් කරගෙන ඒ විදිහට කණ්ඩායම් යනවා. ඒ විදිහේ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා විවිධ කණ්ඩායම් විවිධාකාරයට විදේශ ගටවල් වල පදිංචි වෙන්න උපක්‍රමශීලීව යනවා. විදේශ තමන් මේ රටේ කරන වෛද්‍යවරයෙක් නම් මේ රටේ කරන වෛද්‍ය වෘත්තියෙන් ලැබෙන උපේන ආදායමට වඩා වැඩි ආදායමක් ලබන්න අපි දන්නවා හැමෝම ඇප්ලිකේෂන් දානවා. ඒ ඇප්ලිකේෂන් දාපුවම ඔහුට ආවොත් හොඳ උප එකක් එයා යනවා. ඒක අදීය වෙන දෙයක් නෙමෙයි. හැබැයි මේ කාලය තුලදී අපි එකක් පිළිගන්නවා මේ වෘත්තීය වේදීන්ට ඇතුළු මේ ඇති කරලා තියෙන බද්ද ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක කෙටි කාලීන දෙයක්. විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා හැටියට ගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවට කිව්වා මේක අපි මේ උපේන විට බද්ද දීර්ඝ කාලීනව ඇති කරපු එකක් නෙමෙයි. මේ ආර්ථික අර්බුදයෙන් අපි හිසවසවා ගැනීම සඳහා කෙටි කාලීන උපාය මාර්ගයක් හැටියට මේක යොදවලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ தත්ත්වයේ හරියට පක්ෂ විපක්ෂ අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ. අද ඇත්ත தත්ත්වය මොකද්ද? මං මූලසනාඩුවේ මන්ත්‍රීතුමියනි කියන්නම් 2022 මහ බැංකු වාර්තාවට අනුව අපේ රටේ බදු ආදායම බිලියන 1751යි. සමස්ත බදු ආදායම බදු නොවන ආදායම බිලියන 228යි. මේක තමයි 2022 අපේ රටේ සමස්ත ආදායම. එතකොට සමස්ත ආදායම බිලියන 1979යි. සමස්ත වියදම බිලියන 4472යි. පරතරය බිලියන 2493යි. ආදායමටත් වඩා වැඩි පරතරය. දැන් මේක කොහොමද පියවගන්නේ? මේ ප්‍රශ්නේ නිසා තමයි අපේ රටේ බදු ආදායමේ 72% අද වෙන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ රාජ්‍ය සේවක වැටුප් සඳහා. ඒ වගේම 28% අයින් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ බදු ආදායමෙන් සහනාධාර සඳහා. එතකොට අපි අනිත් සෞඛ්‍ය ඇතුළු ඒ පුනරාවර්තන වියදම් ටික මේක ඇතුලේ තියෙනවා. එතකොට අනිත් වියදම් සියල්ල කොහොමද කළමනාකරණය කරගන්නේ? ඒ නිසා තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ 1977 පස්සේ ඇතිවෙච්ච ආණ්ඩු සියල්ලක්ම මේ පරතරයන් පියවා ගැනීම සඳහා ණය ලබා ගත්තා. ඒ ණය ලබාගෙන ඇවිල්ලා උච්චතම අවස්ථාවට ආවා. ඊට පස්සේ අපේ රටේ ඇතිවෙච්ච දිගටම ඇතිවෙච්ච ක්‍රියාදාමයන් ඔස්සේ රට ආපස්සට ගියා. අපේ රට සුරංගනා එහෙම නැත්නම් රෝසමල් ඇතුළු මාර්ගයක රටේ ආර්ථිකය ඉස්සරහට ගේන්න පුළුවන්කම ලැබුණේ නැහැ. පත්විච්ච කිසිම රාජ්‍ය නායකයෙක් කැමති නැහැ නමගේ රාජ්‍ය පාලනය කාලය තුලදී රට කඩා වැටෙනවා. ඒ නිසා හැම ආණ්ඩුවක්ම උනන්දු වුණා. හැබැයි ඉල්ලීම් ගණනාවක් ආව. දැන් අපි දැක්ක විපක්ෂේ කියනවා සහනාධාර වැඩි කරන්න ඕනේ, බදු අඩු කරන්න ඕනේ, තරුණයන්ට රැකියාව ලබා දෙන්න ඕනේ, බඩු මිල අඩු කරන්න ඕනේ. අපිත් කැමතියි මේ ඔක්කොම කරන්න ඕනේ. හැබැයි ආර්ථික විද්‍යාව පිළිබඳ අපම රේනුවක දැනුමක් තියෙන ඕන කෙනෙක් දන්නවා මේවා මේ කියන විදිහට කරන්න බෑ. පෞසුකීය කාලවල හැම රූපවාහිනි මාධ්‍යකම් පෙන්වුවේ මොකද්ද? හැම රූපවාහිනි මාධ්‍යවලම පෙන්නවා පාරවල් කැඩිච්ච ඒවා. මේට අවුරුදු 10කට 15කට කලින් එක පාරක් නෑ කාපට් කරපු මාර්ගයක්. එදී අද ජනතාවම පාරට බැහැලා උද්ඝෝෂණ තියලා කිව්වා අපේ පාර හදා දියව් කියලා. ගමේ පාර හදා දියව් කියලා කිව්වා. ඒ නිසා රාජ්‍ය නායකත්වය කල්පනා කරා මේ මාර්ග පද්ධතිය හදන්න ඕනි කියලා. හැබැයි මෙතන ආදායම් වියදම් ගත්තහම බදු ආදායම් ඔක්කොම ටික සහනාධාරයි රාජ්‍ය සේවක වැටුපුයි විශ්‍රාම වැටුපුයි ගෙවපුවාම අපි ඉල්ලන ගමේ පාර හදන්න කාපට් කරන්න එන රටට අවශ්‍ය අධිවේගී මාර්ග හදන්න කොහෙන්ද සල්ලි? ඒ නිසා හැම ආණ්ඩුවකම ණය ගත්තා. මේ ඇත්ත යථාර්ථයේ හරියට තේරුම් ගන්න ඕනේ. මේ ඇත්ත යථාර්ථය අපි ඔක්කොම පැත්තකින් තියලා ඒක කාපට් එක යටට දාලා බොරු මායාවක් ඇවිල්ලා කතා කරනවා. මේ පැත්තේ එහා පැත්තේ හොරු කියලා කියනවා. එහා පැත්තේ මේ පැත්තට හොරු කියලා කියනවා. බලාගෙන ඉන්න අය ඉන්නා මුන් හොරකම් කරනවට වඩා වෙන කිසිම දෙයක් කරන්න නැහැ නිකේ. ඒ නිසා පුච්චි හිත වේදනාවක් පීඩනයක් ආපු ගමන්ම ළඟම තියෙන මන්ත්‍රීවරයාගේ ඇමතිවරයාගේ ගේ ගිහිල්ලා ගිනි තියනවා. ඒ නිසා මේ බොරුව නවත්තන්න ඕනේ. රටේ ජනතාවට ඇත්ත ආර්ථික ප්‍රශ්නේ කියන්න ඕනේ. ඇත්ත ආර්ථික ප්‍රශ්නේ කියලා මුළු සමස්ත ජනතාවම රටේ ආර්ථිකය ගොඩනගන්න එකතු වෙන්න ඕනේ. ජපානයේ හිරෝෂිමා නාගසාකි වල පරමාණු බෝම්බ ගහලා සම්පූර්ණයෙන්ම රට විනාශ වුණා. පරමාණු බෝම්බ ඒ පරමාණු නිසා ඒ විෂසහිත නිසා ඉපදෙන දරුවෙක් අංගවිකල වුණා. දරුවෝ කීප දෙනෙක් ඉපදෙනකොට තමයි දරුවන් කීප දෙනෙක් සරු දරුවන් හැටියට ශක්තිමත් වෙයි දරුවන් සමාජගත වුණේ නැත්නම් රටට බිහි වුණේ. ඒ දරුවන්ට ජපාන මොකද කරේ? ඒ අයට විදේශ රටවල් වලට යවලා ඉගෙනුවා. විදේශ රටවල් වලට ගිහිල්ලා උගන්වලා ඔවුන්ට විශේෂඥ දැනුම දීලා ඔවුන්ට කිව්වා ජපාන හැටියට උඹලා ඇවිල්ලා රටට දැන් සේවය කරපල්ලා කියලා. එහෙමයි ජපානේ නැගිට්ටේ. මේ ලෝකේ රටවල් වැටිලා තියෙනවා. ඒ වැටිච්ච හැම රටක්ම නැගිටලා තියෙන්නේ ජාතිගතේ මත. ඒ නිසා ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි වැටුණා තමයි කොවිඩ් ආවට පස්සේ කිව්වේ කොහොම හරි ජීවිත බේරගන්න කියලා. ජීවිත ටික බේරලා දෙන්න කියලා කිව්වේ. එන්නත්ද ගේන්න ඕනේ, පරීක්ෂණ කට්ටල්ද ගේන්න ඕනේ, ඔක්සිජන්ද ගේන්න ඕනේ, ඒ හැම එකක්ම ගෙනල්ලා ජීවිත බේරලා දෙන්න කියලා කිව්වේ. ඒ වෙලාවේ ඒ කාර්යභාරය ඉටු කරා.
මන්ජිතුමා තව විනාඩි දෙකයි.
ජීවිත බේරගන්න කටයුතු කරා. හැබැයි භාණ්ඩාගාර හිස්සුණා. ආර්ථික වශයෙන් අපි වැටුණා. පුංචි ආර්ථිකයක් තිබ්බ අපේ වගේ රටකට ඒක දරා ගන්න බැරි වුණා. ලොකු ආර්ථිකයක් තිබ්බ රටවල් වලට දැන් ඒක දැන්නලා තියෙනවා. ඒ නිසා බුද්ධි ගලණය සිද්ධ වෙන්නේ ලංකාව විතරක් නෙමෙයි, අල්ලපු රට ඉන්දියාවෙත් ඒක සිද්ධ වෙනවා. ඒ නිසා අපි එහෙම කියලා මේවා සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න කියන කතාව නෙමෙයි කියන්නේ. අපේ රටේ බුද්ධිමතුන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඔවුන් අපේ රටේ තියාගන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන්න ඕනේ. ඒකට ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන යනවා. දැන් අපි හිස ඔසවනවා. ආර්ථික වශයෙන් බිමටම හෙම්බත් වෙලා හිටිය අපි දැන් ක්‍රමානුකූලව හිස ඔසවනවා. ඒකෙන් අදහස් කරන්නේ සර්ව සම්පූර්ණ වෙලා කියලා. අපිට තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ප්‍රශ්න අපි විසඳ ගන්න ඕනේ. අපි සමහර ප්‍රශ්න වලින් හරියට ඔළුවෙන් ඒ ප්‍රශ්න අල්ලගන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය එල්ල වුණ වෙලාවේ ඒ ප්‍රශ්නේ වටේ ගියා. ඉන්න රාජ්‍ය නායකයාට මඩ ගහන්න, ඉන්න ආරක්ෂක අංශයට මඩ ගහන්න ඒ පස්සේ ගියා මිසක් ඇත්ත කාරණේ දිහා බැලුවේ නැහැ. දැන් ඊයේ පෙරේදා චැනල් 4 ගෙනාව විපක්ෂයේ දවස් 3ක් ගත්ත පාර්ලිමේන්තුවේ මොකක්ද උනේ? විවාද ඉවරනකොට කිව්වා චැනල් 4 එකෙන් කිව්වා නානේ එහෙම එකක් නැහැ කියලා. මොන දහවිලුද මේ? මේවාද අපි පාර්ලිමේන්තුවේ කරන්න ඕන දේවල්? ඒ නිසා මේ සාම්ප්‍රදායික විපක්ෂය සාම්ප්‍රදායිකත්වයෙන් අයින් වෙන්න ඕනේ. දේශපාලන හැටියට පක්ෂ කොටු රාමු වලින් අපි එළියට ඇවිල්ලා ඇත්ත යථාර්ථයත් එක්ක ඉදිරියට යන්න ඕන කාලය උදා වෙලා තියෙන ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා විශේෂයෙන්ම අපි දැක්කා ඊයේ මේ විශාල ඛේදවාචකයක් සිදු වෙනවා අර ගස් කඩා වැල්ලා. මේ රටේ සියලුම ආයතන තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා අකුරැස්සේ වෙන්න ගියපු ඒ ඛේදවාචකගේ ජීවිත 75ක් විතර බේරගන්න පුළුවන් වුණා. ඇයි ඒ? කලින් ඒක දැකලා ඒ අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරපු
අවසන් කරන ගරු මන්ත්‍රීතුමනි.
අවසන් කරනවා. ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය වෙන්න පුළුවන්, නගර සභාවල් වෙන්න පුළුවන්. මේ ආයතන වලට පැවරිච්ච වගකීම් තියෙනවා. ඒ නිසා නිලධාරීන් ඉන්නවා. රජයේ මේ බදු ආදායමෙන් 72%ක් ගෙවලා නඩත්තු කරන අපේ රාජ්‍ය සේවක යාන්ත්‍රණ ඉන්නවා. මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තම තමන්ගේ වගකීම හරියට කරනවා නම් මෙවැනි ඛේදවාචක ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනාම මේ රටේ ඉන්න ගරු ජනාධිපතිතුමාගේ ඉඳලා පහළම දේශපාලනය කරන කෙනාගේ දක්වා රාජ්‍ය සේවයේ ජනාධිපති ලේකම්තුමාගේ ඉඳලා පහළම රාජ්‍ය සේවකයා දක්වා පෞද්ගලික අංශය
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
එකතු වෙලා සාමූහික ප්‍රමත්යකින් පමණයි මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා නම් ඒකේ ණයකවන එකත් වගකීමක් කියන එක අමතක කරන්න එපා කියන එක මතක් කරමින් මගේ අතුස්සල්ප අසංගන ස්තුති.
ඔබ ස්තුති ගරු ගායන්ත කරුණාතිරික මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ඔබ ස්තුති මූලාසන ආරූඪ ගරු සභාපතිතුමියනි, අපේ රට තුල වර්තමානයේ උද්ගත වී තිබෙන රටේ අනාගතය කෙරෙහිත් අතිශයින්ම බලපාන එක පැත්තකින් ඉතාම තීරණාත්මක තව පැත්තකින් ඉතාම භයංකාර තත්ත්වයක් ගැනයි අද අපි මේ සභාවේ අවධානය යොමු කරවන්නේ. කරු සභාපතිතුමියනි, අහනහන එක්කෙනා උත්සාහ කරනවා වෙනත් රටකට යන්න පුළුවන්ද කියලා බලන්න. අද ඉගෙන ගන්න දරුවෝ රැකියාවල් හොයන තරුණ තරුණියෝ බුද්ධිමතුන් උගතුන් මේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මට මතක් වෙනවා අද අපි මේ ගැන කතා කරන වෙලාවේ මේ ආණ්ඩුව බලයට එනකොට සෞභාග්‍ය දැක්ම පොතේ ලියපු දේවල් දේශපාලන වේදිකාවේ ඇහුණු දේවල් අපිට මතකයි. එදා කිව්වා සෞභාග්‍යමත් දේශයක් හදන්න බලය ඉල්ලුවා. ඉන්න හිතන රටක් හදන හැටි ගැන කියලා බලය ගත්තා. අද අවුරුදු කීපයක් යනකොට මොකද්ද රටට වෙලා තිබෙන්නේ? මට නිකමෙට හිතෙනවා අපි කල්පනා කරලා බැලුවොත් කොහේ හරි රටකින් අපේ ගුවන් තුඩුපළටත් ගුවන් යානා ගොඩබස්සලා වීසා නැතුව යන්න ඉඩ දුන්නොත් එදාට අපිට දැක ගන්න පුළුවන් වෙයි පේදුරු තුඩුවේ ඉඳලා දෙවෙන්දුර තුඩුව දක්වා ඉතිහාසයේ ලොකුම මිනිස් පෝලිම හැදෙන හැටි බලා ගන්න පුළුවන් වෙයි. ඒ තරමටම අද මිනිස්සු උත්සාහ කරනවා රට හැර යන්න. සභාපතිතුමියනි, අද වෙද්දි රට හැර යන්න උත්සාහ කරන පිරිසට වයස් ભેදයක් නැහැ. උගත් අය පමණක් කියලා ભેදයක් නැහැ. අද අපේ ගම්වල අහිංසක දෙමව්පියොත් එක්ක කතා කරනකොට තමන්ගේ ගේ දොර පවා තියෙන එකම ඉඩම් කෑල්ල පවා විකුණලා හරි කාලයක් පුරා දුක් මහන්සි වෙලා හම්බ කරගෙන ජීවිතේ සදා සමය ගත කරන්න ඉතුරු කරගත්ත සොච්චම් මුදල පවා යොදවලා තමන්ගේ දරුවගේ අනාගතය ගැන හිතලා කොහේ හරි රටකට යවන්න පුළුවන්ද කියලා තමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ. අද වෙනකොට සිහින දකින තත්ත්වයක් තියෙනවා දෙමව්පියෝ දරුවෝ රට යවන විදිය ගැන. ගරු සභාපතිතුමියනි, උගතුන් බුද්ධිමතුන් වෘතිකයන් එවැගේම විවිධ ශ්‍රේෂ්ඨවල විශේෂඥ දැනුමක් තියෙන අය රට හැර යනවා කියන්නේ මොකද්ද? ඒ හරහා අපේ රටට අහිමි වෙමින් තිබෙන්නේ අපි රටක් හැටියට උපයාගත් සමාජ ප්‍රාග්ධනයයි. අපිට මූල්‍ය ප්‍රාග්ධනය නැති වුණොත් මේ රජය අද කරනවා වගේ ලෝකෙන් ණය අරගන්න හරි මොකක් හරි ජාතික සම්පතක් විකුණලා හරි යම් සීමිත කාලයක් යන විට හොයාගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් අපිට දිනපතාම මේ අහිමි වෙන සමාජ ප්‍රාග්ධනය නැවත ස්ථාපිත කරන්න පරම්පරා ගණනාවක් ගියත් බැරි වෙනවා. ගරු සභාපතිතුමීනි, මේ අහිමි වීමෙන් තිබෙන්නේ 1945 ඉඳලා දශක 7කට ආසන්න කාලයක් තිස්සේ රටක් හැටියටත් සමාජයක් හැටියටත් අපි උපයගත්තු නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵලය බව අපි අමතක කරන්න නරකයි. සභාපතිතුමියනි, මේ මොහොත වන විට බුද්ධිගණනේ කොතරම් බැරෑරුම් තත්ත්වයකට තිබෙනවද කිව්වොත් රටට අවශ්‍ය ඔබතුමිය දන්න ඒ ශේෂ්ත්‍රයේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ 13,000ක් විතර අවශ්‍යක අද වෙනකොට 6,000ක වගේ ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තිබෙන්නේ. අවශ්‍යතාවය වගේ 50%කට වැඩි අඩුවෙන් තිබෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ උසස් අධ්‍යාපනය ලබන්න පෙරම් පුරන දරුවන්ට විදේශ රටකට ගිහිල්ලා උසස් අධ්‍යාපනය ලැබීම හැර වෙනත් විකල්පයක් තියෙනවද කියන කාරණය අපට හිතන්න සිද්ධ වෙනවා. මේ රජයේ බලයට පත් වෙලා රටේ ආර්ථිකය විනාශ කරමින් පස්සේ රට බංකොලොත් කරමින් පස්සේ ඇති වුණු මේ අවාසනාවන්ත තත්ත්වයේ හැමුවේ වැඩිම බලපෑම සිදු වී තිබෙන අංශය තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රය. වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, හෙදහෙදියන්, රසායනාගාර කාර්මික විද්‍යාඥයන්, විකිරණ ශිල්පීන් මේ වෙද්දිත් රටට දරාගත නොහැකි ප්‍රමාණයක් රට හැර ගිහින් අවසානයි. තවත් 4,500ක් පමණ වෛද්‍යවරු විදේශ රටවල සේවය කිරීමට අවශ්‍ය කරන විභාග සමත් වෙලා ඊට අවශ්‍ය සුදුසුකම් සපුරලා කොයි මොහොතේ හරි විදේශගත වෙන්න බලාගෙන සූදානමින් ඉන්නවා. ගරු සභාපතිතුමියනි, අපි හැමෝම දන්නවා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් බිහි වෙන්නේ උසස් පෙළ විභාගයේ හොඳම සාරය තුලින් බව. වෛද්‍යවරයෙක් වෙලා වෛද්‍ය විද්‍යාලයෙන් පිට වෙන්න අවුරුදු 5-6ක් ගත වෙනවා. ඊට පස්සේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයෙක් කරන්න තවත් අවුරුදු 7-8ක් ගත වෙනවා. අද මේ ආර්ථික අර්බුදයේ හමුවේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සේවය කරන අය ගැන කල්පනා කරොත් අධික බදු බරක් ඒ මිනිස්සු පිට පටවලා තිබෙනවා. වැටු ප්‍රශ්න බලපානවා. අපි බැලුවොත් දුෂ්කර ප්‍රදේශයක සේවය කරන වෛද්‍යවරයෙක් ගැන, උදාහරණයකට ගත්තොත් නිර්වින්දන වෛද්‍යවරයෙක් ගැන, එයාට වෙනත් ආදායමක් උපයන්න තියෙන අවස්ථාව ඇහිරිලා තියෙනවා. හැම පළාතකම හැම ප්‍රදේශයකම පෞද්ගලික රෝහල් නැහැ. එතකොට නිර්වින්දන වෛද්‍යවරයෙක් වගේ කෙනෙකුට ජීවත් වෙන්නේ රජයේ වැටුපෙන් විතරයි. ඒ වගේම ඒ අයට අවශ්‍ය නිල නිවාස පහසුකම් නැහැ. දරුවන්ට හොඳ ඉස්කෝලයක් හොයාගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේවා මතු පිටින් බලලා නීති දාලා පමණක් විසඳන්න බැරි ප්‍රශ්න. මේවා ගැඹුරින් බලලා ඉක්මනින් විසඳුමකට නොගියොත් දවසින් දවසම තත්ත්වය බරපතල වෙයි කියන එක අපි රජයට මතක් කරනවා. මේ පිරිස දුක් මහන්සියෙන් ඉගෙනගෙන වෛද්‍යවරු බවට පත් වුණු අය, ඉංජිනේරුව බවට පත් වුණු අය, වෙනත් වෘත්තිකයෝ බවට පත් වුණු අය. මේ පිරිසට ලෝකේ ඕන රටක ලොකු පිළිගැනීමක්, ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසා රටේ ජනතාව ගැන හිතලා මේ පිරිස තවදුරටත් රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය පීවර වහවහා ගත යුතුව තිබෙනවා කියන එක අපි රජයට මතක් කරනවා. ඊළඟට අපි බැලුවොත් ඉංජිනේරු වෘත්තිකයින්ගේ තත්ත්වයත් ඊට දෙවෙනි නෑ. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියනවා තාක්ෂණික දැනුම සහිත ඉංජිනේරු සංචිතය මේ වෙද්දි 1100 ඉඳලා 850 දක්වා පහත වැටිලා කියලා. මේ වගේ විශේෂිත දැනුමක් සහිත පිරිස් රට හැර ගිය විට මේ ශාස්ත්‍රයේ පවත්වාගෙන යමේ බරපතල අවධානමක් අපි දකිනවා. දැනටම ඉංජිනේරු තාක්ෂණික ශිල්පීන්ගේ හිගේ නිසා නොරොච්චෝලේ විදුලි බලාගාරය එහෙම බිඳ වැටීම් නිරතුරුවම වාර්තා වෙන්න පටන්ගෙන තිබෙනවා. ගරු සභාපතිතුමියනි, මේ විදිහට රටේ ජනතාවට තමන්ගේ මාතෘභූමිය කෙරෙහි විශ්වාසය බිඳ වැටෙන්න ප්‍රධානම හේතුව මොකද්ද? මේ මහා බුද්ධිගලණයට හේතුව මේ ආණ්ඩුවට නැවත කිසිසේත්ම මේ ආර්ථිකයට පණ දෙන්න පුළුවන් කියලා විශ්වාසයක් ජනතාව තුළ නැතිව ගිහින් තිබෙනවා. රජයට නම් ආර්ථිකය ගොඩගන්න හැකියාවක් නැහැ කියන එක තමයි මිනිස්සු අද කල්පනා කරන්නේ. ජනතාව හොඳටම දන්නවා මේ ආර්ථිකය විනාශ කරපු, රට බංකොලොත් කරපු පරණ නළුව ටිකම තමයි අලුතින් මේකප් එකක් දාගෙන පරණ තිර රචනයේටම තාමත් රඟපාන්නේ කියන එක ජනතාවට අමුතු දෙයක් නෙවෙයි. අද අපි මේ උද්ගතව ඇති බැරෑරුම් තත්ත්වය ගැන මේ සභාවේ අවධානය පිණිස මේ විවාදය ලබා ගත්තත්
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
හරියටම වෙලාවට ඉවර කරන්න. මේ තත්ත්වය ගැන අපි සභාවේ කතා කරන්නත් විවාදයක් ඉල්ලගත්තා. මේ ආණ්ඩුවට නම් මේ ප්‍රශ්නවල දිගපළල ගැඹුර ගැන හිතලා ඊට විසඳුම් හොයනවට වඩා ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන වෙනත් දේවල් විතරයි. මේකේ බරපතලකම ගැන හිතන්න වෙලාවක් නැහැ. ආණ්ඩුවට තාමත් තියෙන උවමනාව තමයි චන්දකල් දාන්නේ කොහොමද, ඒකට වෙට්ටු දාන්නේ කොහොමද කියන එක කල්පනා කරන්න. මැතිවරණ පරාජයෙන් බේරෙන හැටි ගැන කල්පනා කරන්න. මාධ්‍ය මර්ධනය කරන හැටි, සමාජ මාධ්‍ය මර්ධනය කරන හැටි ගැන තමයි ආණ්ඩුවේ ඔළුවේ තියෙන්නේ. වෙනත් දේශපාලන පක්ෂ කඩන්න පුළුවන්ද කියලා බලන හැටිත් මේ වගේ සිල්ලර බාල දේශපාලන අඩු මොන ඉටුකර ගැනීම විතරක් තමයි ආණ්ඩුවට තියෙන උවමනාව කියලා අපට පේන්න තිබෙනවා. නමුත් අපි කියනවා මේ තත්ත්වයේ බරපතලකම ගැන අවධානය යොමු කරන්න. මේ වගේ උගතුන්, බුද්ධිමතුන්, තරුණ තරුණියන් රට හැර යන්න ගියොත් අනාගතයේ කොහොමද සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගෙනියන්නේ, අනාගතයේ අනිත් ශේෂ්ත්‍ර ගෙනියන්නේ කොහොමද කියන එක ගැන වහාම කල්පනා කරලා අවශ්‍ය පියවර ගන්නා හැටියට අපි රජයෙන් ඉල්ලා සිටිමින්, ඔබතුමිය මගේ කාලය අවසන් කියලා කියපු නිසා මගේ වචන ස්වල්පයෙන් මේ අවසන් කරනවා. බොහොම ස්තුතියි.
විනාඩියක් තිබ්බා ගරු මන්ත්‍රීතුමා. හරි, බොහොම ස්තුතියි.